දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධි පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධී නැතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. අති පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් නමසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 22 වන දේශනාවයි මේ. මේ ශාසනයේ විමුක්ත පුද්ගලයා මහා සමුද්‍රයට උපමා කරන ලද්දේ යම්කිසි ගැඹුරු අර්ථයකින් බව තේරුම් කරන්නට අපි ගියවර දේශනයේදී උත්සාහ කළා. දිය සුලියක උපමාව අපි ඒකට ඉදිරියට ගත්තා. සංසාර වටයෙන් මිදීම, එහෙම නැත්නම් සංසාර වටයේ සිඳීම හරියට දිය සුලියක නතර වීම හා සමානයි. සාංසාරික දිය සුලිය නතර වීම හා සමානයි. සාමාන්‍යයෙන් දිය සුලිය කියලා කියන්නේ හැරෙන පෑරෙන පාතාලය කේන්ද්‍රස්ථානය කරගෙන මහා මොහොත තුළ පෞද්ගලික පැවැත්මක් මවාපාන යම්කිසි විපරීත අයථා විතත් තත්ත්වයක්. දිය සුලිය නිතරම දෙකක් පිළිබඳ හැඟීම ඉස්මතු කර දෙන ද්වේතාවක් අනුව ක්‍රියාත්මක වන විපර්යාසය. ඒ ඇති තාක් අතන මෙතන තිබෙනවා. මමි පරික් සිටිනවා. ඇතුළත පිටත බෙහෙදයක් අන්තෝජටා බහිජට අවුල් තත්ත්වයක් දිය සුලියකින් පිරිමිඹු කෙරෙනවා. දිය සුලියක නතරවීම ද්වේතාවෙන් මිදුන හුදකලා කේවලී තත්ත්වය. කේවලී කියන වචනය ගැනත් අපි ගියවර සාකච්ඡා කළා. දිය සුලියක නතරවීමත් හා සමගම අර කලින් කියාපු ඇතුළත පිටද බෙහෙද අන්තෝජටා බහිජටා අවුල් ආදී ඒ සියල්ල නිරවුල් වෙනවා. ඒ සියල්ල නිරවුල් වූ ශාන්ත තත්ත්වයක් දිය සුලියක නතර වීම. එතනක් මෙතනක් කියලා දක්වන්නට බැරි මහා මොහොත විතරයි ඉතුරු වෙන්නේ. මහා මොහොත යම්සේද දැන් දිය සුලියත් එසීමයි. මේ එසේ වූ බව දිය සුලියම නතර වීමයි, නිරෝධයයි, සංසිඳීමයි. මේ නතර වූ දිය සුලිය පිළිබඳ කිසියම් ආකාරයකින් පෙන්නුම් කිරීමක් කරන්න බෑ. අර කලින් පෙන්වුවා වගේ අතන මෙතන ආදී වශයෙන් මහමෝදේ යථා බව පිළිගත් තථා බව එයයි. මේ තථා බව අනුව ගිය, එහෙම නැත්නම් තත බවට පැමිණි ඒ දිය සුලිය දැන් තථාගත නමින් හැඳින්වීමට හැම අතින්ම සුදුසුයි. මේ තථා බවට තාදී කියන වචනයත් සම්බන්ධයි. ඊට සමානයි. තථාගතයන් වහන්සේ පිළිබඳව තාදී යන වචනය යොදනවා. තාදිසෝ යන වචනය යොදනවා. එහි තේරුම අපි සිංහල හෝ හිංගල වචනයෙන් කිව්වොත් එහෙව් බව. මේ තථාගතවරයාගේ එහෙව් බව අර අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන අකුප්පා චේතෝ විමුක්තියයි, නිවනයි. තථාගතවරයා මරණින් මත්තෙහි වෙයිද නොවේද ආදී චතුෂ්කෝටි ප්‍රශ්නවලට, සතරකොන් ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්නේමක් නිසාද යන්න අපි ගියවර දේශනයේදී ඉදිරිපත් කළ සූත්‍ර කොටස් වලිනුත් බොහෝ දුරට පැහැදිලි වෙන්නේ නැති. දිඨේව ධම්මේ සත්‍යතෝ තේතතෝ තථාගතේ අනුපලභ්‍යමාන. දිටු දැමිහිදීම ඇත්ත වශයෙන්ම ස්ථිර වශයෙන්ම තථාගත කෙනෙකු නොලැබෙන කල්හි යන දේශනා පාඨයෙන් හැඟෙන ආකාරයට ජීවමානව සිටියදීත් ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙකු නැති නිසා මරණින් මතු තථාගතවරයාට කුමක් වේද යන ප්‍රශ්නය පවා අර්ථ ශූන්‍ය බව නිගමනය කරන්නට අපට සිද්ධ වුණා. ඒ වගේම පුබ්බේචාහණීය තරහිච දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං. කලිනුත් දැනුත් මම දුකක් සහ දුකෙහි නිරෝධය පමණක්ම පෙන්වාලද කියනේ බුද්ධ වචනය අනුව, ඒ තීරණාත්මක බුද්ධ වචනය අනුව අපිට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට උත්තර දීමේදී සත්ව පුද්ගල ව්‍යවහාරය එහෙම පිටින්ම ඉවත් කරලා ඒ වෙනුවට ධර්ම ස්වභාවය පමණක්ම, හුදු ධර්ම ස්වභාවය පමණක්ම මතු කර දෙන චතුරාර්ය සත්‍ය දේශනාව උපකාර කරගෙන මේ ප්‍රශ්නය විසඳු බව. මේ සත්ව පුද්ගල ව්‍යවහාරය පිළිබඳව අපිට ටිකක් ගැඹුරින් සලකා බලන්න සිද්ධ වෙනවා. මක් නිසාද? තථාගතවරයන් නැtei කීවාම බොහෝ දෙනෙකුට භීතියකුත් ඇති වෙනවා. මේ කුමන අර්ථයකින්ද මේක කියන්නේ කියන එක තේරුම් ගැනීමට මේ සත්‍ය කියන වචනයට බුදුරජාණන් වහන්සේ දී වදාළ අලුත් නිරුක්තියක්, අමුතුම නිරුක්තියක් පියවර රාජ සංයුක්තියෙන් උපුටා දැක්වුවා. රූපේ කෝරාධ යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తత్ర සත්තෝ తత్ర විසත්තෝ తస్మా සත්තෝ තිබුච්චති. රාධ රූපෙහි යම් ඡන්දයක් යම් රාගයක් යම් නන්දියක් යම් තණ්හාවක් වෙයිද, ඒ රූපෙහි ඇලුනේ වෙහසින්ම ඇලුනේ. එහෙන් එබඳු ඒ ඇලුණු පුද්ගලයාට සත්‍යයයි විවහාර කරනු ලැබේ. මෙතන අර සත්‍ය කියන වචනයට සම්බන්ධ කරලා මේ අර ප්‍රාසයක් අනුව එක සමාන විදිහට ශබ්ද වෙන නිසා ඒ අනුව බුදුරජාණන් වහන්සේ නිරුක්තිය දීලා තියෙනවා. රූපේ සත්වෝ විසත්වෝ. රූපේ සත්වෝ විසත්වෝ කියලා කියන්නේ රූපෙහි ඇලුණු. එතනත් තියෙනවා සත්‍ය කියන වචනයක්. සත්‍ය කියන වචනයේ විශේෂ නිරුක්තියක් මේ බුදුරජාණන් වහන්සේ දීවදාලි. මේ සත්‍ය කියන වචනේ නිරුක්ති ගැන කල්පනා කරලා බලනවා නම් මානව ඉතිහාසයේ මුල් කාලයේ ඉඳලම මේ සත්‍ය කියන වචනයේ විශේෂ තැනක් ලැබුණා. සත් අසත් ආදී පදාර්ථ වශයෙන් ලෝකේ යම් කිසි නිත්‍ය දෙයක් තිබෙනවා කියන හැඟීම දෙන වචනයක් මේ සත්‍ය කියන වචනේ. සත්‍ය කියන වචනයට සත්ව කියලා සංස්කෘතයෙන් එහෙම කියනවා. තිබෙනවා කියන අර්ථයේ හංගවන සත් සත් යන ක්‍රදන්ත රූප ආශ්‍රයෙන් පද දෙකක් හැදෙනවා. සත්‍ය සත්ව කියලා. දැන් සත්‍ය කියන්නේ ඇත්ත. ඇත්ත දෙය කියන එකයි. ඒ වගේම සත් කියන්නේ ඇත්තා ඇති බව කියන එකයි. ඒ වගේම සත්ව කියන්නේ ඇත්තා ඇති බවට ප්‍රතිචාරයක් නැගෙන තැන කියලා ගන්න පුළුවන් අපිට. එතකොට සත්ව මේ අර සත්වයාගේ සත්‍ය බවක් තියෙනවා කියලා ඒකාන්ත සත්‍යතාවක් සත්‍ය කියන වචනයට කාලාන්තරයක් තිස්සේ ආරෝපණය වෙලා තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දීව දාලාලු නිරුක්තියට අනුව සත්‍ය කියන වචනයට ලැබෙන එක්තරා සීමිත සාපේක්ෂ වටිනාකමක් පමණයි. සීමිත සාපේක්ෂ වටිනාකමක් පමණයි. මෙන්න රාජ සංයුක්තියේ ඒ පාඨයෙන් අපට හැඟෙනවා ඒ රූපාදී එක් එක් ස්කන්ධ පිළිබඳව ඡන්දය, රාගයක්, නන්දි කියලා කියන සතුට වීමක්, තණ්හාවක් ඇති තා ඒ තණ්හා වශයෙන් ඇලීමක් ඇති තා සත්‍යයක් ඇත. එමඟු ඇලීමක් නැති වූ විට සත්‍යයක් නැත. ඒකයි අර සීමිත සාපේක්ෂ වටිනාකමක් කියන්නේ. යම් කිසි දෙයක් තවත් දෙයක් උඩ රඳා පවතින කොටයි සාපේක්ෂ කියලා කියන්නේ. ඒක නිසා මේක සීමිතයි. ඒකාන්ත නෙවෙයි. එතකොට කුමක් උඩද රඳා පවතින්නේ? අර ඇලීම උඩ. රූපාදී එක් එක් ඡන්දය පිළිබඳව ඇලීමක් ඇති වෙන තා සත්‍යයක් ඇත. එමඟු ඇලීමක් නැති වූ විට සත්‍යයක් නැත. එතකොට මේක නම් තත්ත්වය. මේන් අපිට තේරුම් ගන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය කියන වචනෙට දුන්න නිරුක්තිය අනුවම තථාගතයන් වහන්සේ සත්‍යයක් නොවන්නේමක් නිසාද කියලා. අපි එදා යන්තමින් උපුටා දැක්වුවා රාද සූත්‍රයේ මේ එක්තරා උපමාවක්. අපිට ඒක වැඩි විස්තර කරන්න බැරි වුණා. අර කියාපු නිර්වචනයට එහෙම නැත්නම් විග්‍රහයට පසුවයි බුදුරජාණන් වහන්සේ උපමාවක් ඉදිරිපත් කරන්නේ. සේථාපි රාද කුමාරකාවා කුමාරිකාවා පංසු අගාරයෙහි කීලන්ති ආදි වශයෙන්. ඔය සෙල්ලම් ගෙවල් වලින් වැලි ගෙවල් වලින් සෙල්ලම් කරන දරු දෙරියන් ගැන උපමාවක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ දරු දෙරියන් තුල අර ගෙවල් පිළිබඳව ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක්, පරිලාහනම් වූ දැවිල්ලක්, පිපාසයක්, ආශාවක් ඇති තා කොහුන්නේ සෙල්ලම් ගෙවල් වලට ඇතුල් වෙනවා. ඒවා සමග ක්‍රීඩා කරනවා. ඒවා ධනෙ හැටියට සලකනවා. ඒවා මගේ කියා ගන්නවා. ආලයන්ති කේලායන්ති ධනයන්ති මමයි. නමුත් යම් කිසි අවස්ථාවක නුවණ මුහුකුරා ගිහිල්ලා තණ්හාවත් ඉවත් වුණාන අර සෙල්ලම් කියවල් පිළිබඳ ඕන් මොකද කරන්නේ හත්තේහික පාදිහික අත්පාවලින් විකිනන්ති විධමන්ති විධ්වංසෙන්ති විකිනනිකං කරොන්ති ඒවා විසුරුවා හරිනා බිඳ දමනවා විනාශ කරනවා තවත් සෙල්ලම් කරන්න බැරි තත්ත්වයකට පත් කරනවා එතකොට අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා මේ උපමාවේ අර්ථය අවිද්‍යාවත් තෘෂ්ණාවත් ඇතිතාක් අර කුඩා දරුවන්ට අර සෙල්ලම් ගෙවල් ඇත්තයි සත්‍යයි සත්‍ය දේවල් ප්‍රඥාව උදා වෙලා තෘෂ්ණාව ක්ෂය වුණ හැටි ඒවා අසත්‍යයි ඒ නිසා තමයි ඔවුන් ඒවා බිඳ දැම්මේ ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි සාමාන්‍ය අශ්වතවත් ප්‍රත්‍යඥය පිළිබඳව තිබෙන්නේ රූප ආදී එක් එක් ස්කන්ධය පිළිබඳ බැලීමක් ඇතිතා ඒවා ඇති යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිළිසඳ නොදන්නා තාක් ඔවුන්ට ඒවා සත්‍ය. ඔවුන් ඒවා අල්ලගෙන ඉන්න නිසාම ඔවුන් ඒවායින් බැඳිලා. ඒක නිසා තමයි කර්මාදී වශයෙන් පින්පව් ආදී වශයෙන් එහෙම එකක්ම සත්‍ය වෙන්නේ එතන ඉඳලා. ඒකට ඇලීම නිසාමයි හැම එකක්ම සත්‍ය වෙන්නේ. උපාදාන පත්‍යා භවෝ කියන අදහසමයි මෙතන කියවෙන්නේ. අල්ලා ගැනීමක් නිසාමයි ප්‍රයත්නක් තියෙන්නේ. එතකොට මේ ඇලීම කියන වචනේ තියෙන්නේ ඔන්න ඔය ගැඹුරු අදහස. තේරුම නමුත් යම් කිසි අවස්ථාවක ප්‍රඥාව පහළ වෙලා අර කියාපු තෘෂ්ණාව ක්ෂය වුණා නම් ඒ අවස්ථාවේ සියල්ලම අසත්‍යයි සත්‍යකුත් නැහැ සත්‍ය බවක් නැති නිසා සත්‍යකුත් නැහැ එතකොට මේ විවරණ මාර්ගය අපට තවදුරටත් පැහැදිලි කර දෙන හොඳ වටිනා සූත්‍රයක් තමයි නිදාන සංයුක්තයේ කච්චායන ගොත්ත සූත්‍රය. ඊ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය විවරණය කරපු ආකාරය වැදගත්. ඒ දීර්ඝ සූත්‍රයේ අපි කලින් අවස්ථාවක දැක්ුවා. දැනට ඕන ටික අපි ගත්තොත් එළියට දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති තින්නකං කති නවිචිකිච්ඡති අපරප්පච්ඡා ඥානමේ වසෙත් හෝති ඉත්තාවතා කෝපච්ඡායන සම්මාදිට්ඨි හෝති. උපදිනී දුක්ඛම උපදී නිරුද්ධවන්නේ දුක්ඛම නිරුද්ධ වේ යනුවෙන් දැනගෙන සැක නොකරයි දෙගිඩියා පහළ කර නොගනි. අපරප්පච්ඡා ඥානමේව අසෙත් හෝති. අපරප්පච්ඡා ඥාන කියලා කියන්නේ අනුන් නිසා අනුන් කියනවට ගද්දින් පිළිගන්න එකක් නෙවෙයි. පරප්‍රත්‍ය නැතිව ආත්ම ප්‍රත්‍යක්ෂයි. තමාම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න විදිහ ඥානයක්. ඒ ආර්ය බුද්ධලයාට ඇති වෙනවා. අපරප්පච්ඡා ඥානමේව අසෙත් හෝති. මේ කාරණේ පිළිබඳව දුකත් දුක නිරෝධියත් පමණක්මයි මෙතන තියෙන්නේ කියන කාරණිය පිළිබඳව ඥානයක් ඇති වෙනවා. එක්තාවතා කෝපච්ඡායන සම්මාදිට්ඨිය උති. මේ පමණකින් එක්කෙනෙක් සම්මාදිට්ඨිය ඇත්තෙක් වන්නේ. මේකයි සම්මාදිට්ඨිය කියන එක. මොකද මෙතන මේ කියවෙන්නේ ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය. කම්මසකතා සම්මාදිට්ඨිය නෙවෙයි. මම මාගේ ආදී වශයෙන් කියවෙන කම්මසකතා සම්මාදිට්ඨිය නෙවෙයි. මේක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ධර්ම ස්වභාවය ඉලිකරන සම්මාදිට්ඨිය. ඒකට මෙන්න මේ ධර්මතාව තේරුම් නොගැනීම නිසා ඒ බුද්ධ කාලයේ සිටි මහණ බමුණන් විනයකක් තමයි මේ ශාසනේ භික්ෂුන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේට උච්ඡේදවාදී කිරීට චෝදනා කළා. අභූත චෝදනා එල්ලගල. එහෙම නැත්නම් අනික් ප්‍රතික්‍රියාව මොකක්ද? මේක උච්ඡේදවාදයක් කියලා බයි ශාසතවාදයක් බදාගත්තා. ඒකට බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල මේ චෝදනාවලට පිළිතුරු දුන්නා. ප්‍රගද්දුම සූත්‍රයේ බඳු අවස්ථාවක් සඳහන් වෙනවා. බලමු එන්න බුදු පියාණන් වහන්සේ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයා හඳුන්වන පද කීපයක අරියෝ පන්න දජෝ පන්න භාරෝ විසංයුක්තෝ කියලා. ඒ කියන්නේ අස්මිමානය ප්‍රහීණ කළාට පස්සේ ඒ පුද්ගලයා හඳුන්වන්නේ අරියෝ පන්න දජෝ. මාන දජේ බිමහිලා පන්න භාරෝ පංචස්කන්ධ භාරය බිම තිබු. විසංයුක්තෝ භව සංයෝජන වලින් මිදුණු බැමි වලින් මිදුණු තැනැත්තා හැටියට හඳුන්වනවා. එබඳු මේ පුද්ගලයා පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවං විමුත්ත චිත්තං කෝ භික්ඛවේ භික්ඛු සංහින්දා දේවා සපජාපතිකා සබ්‍රහ්මකාණ්ණේ සන්නාදි ගච්ඡanti ඉදං නිසිතං තථාගතස්ස විඥානಂತಿ තං කිසේතු තිත්තේවාං භික්ඛවේ ධම්මේ තථාගතෝ අනනුවිජ්ජෝති වදාමි. ඒවං වාදින් කෝ මං භික්ඛවේ එවං අක්ඛයි ඉධේකේ සමන බ්‍රාහ්මණ අසත තුච්ඡ මුස අභූතේන අභාචි ඒනේකෝ සමනෝ ගෝතම සතු සත්ත සුච්ඡේදං විනාසං විභං පඤ්ඤපේති. ඒ ටිකේ තේරුම මෙසේ විමුක්ත සිත් ඇති ඒ භික්ෂුව පිළිබඳව ඉන්ද්‍ර දේව බ්‍රහ්ම ප්‍රජාපති සහිත දෙවිවරු මේ විමුක්ත පුද්ගලයාගේ මේ තථාගතවරයාගේ මෙතන තථාගත වචනය දෙනවා විමුක්ත පුද්ගලයාට අවිශේෂයෙන් පොදු වශයෙන් තථාගතවරයාගේ සිත මෙනම් දෙයක් අරමුණු කරගෙන තියෙනවා කියලා දැන ගැනීමට සොයා බලන්නා වූ සොයාගත නොහැකි වේ. මේ කුමක් නිසාද කියලා මා විස්තර කරනවා නම් දිත්තේ වාහම්බිකවේ ධම්මේ තථාගතං අනනුවේ ජ්‍යෝති වදාමි. දිටු දැමීහිම තථාගතවරයා සොයාගත නොහැක්කෙක් දැනගත නොහැක්කෙක් කියන මේ නිසයි එබඳු ඒ තත්වයක් තියෙන්නේ දෙවියන්ට එහෙම සොයාගන්න බැයි. මා මේ විදිහට ප්‍රකාශ කරන ධර්මයන් පිළිබඳව මේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මට අසත්‍ය වූ බබූත වූ චෝදනාවක් නගෙනවා. වේණීකෝ සමන ගෞතම ශ්‍රමණ ගෞතමයන් සත්ව විනාශය පිණිස ධර්ම දේශනා කරනවා. වේණීකෝ සමන ගෞතම සතෝ සත්‍යස උච්ඡේදං විනාශං විභාගපඤ්ඤාපීති. ඇත්තා වූ සත්‍යයෙකුගේ සත්‍ය වශයෙන් සිටින්නා වූ සත්‍යයෙකුගේ උච්ඡේදය විනාශය නොපමැත්ම පනවාලනවා කියලා මේ විදිහට අභූත චෝදනාවක් කරනවා කියලා මා නොකියන දෙයකට මෙහෙම චෝදනාවක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා අවසාන වශයෙන් නර නිගමන පාඨය නැවතත් ඉදිරිපත් කරනවා. අර අනුවාද සූත්‍රයේදී කළා වගේ පුබ්බේ චාහංගේ තරහිච දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛසච නිරෝධ. එදා අද කලිනුත් දැනුත් මම කරන්නේ මෙච්චරයි. දුකක් දුකෙහි නිරෝධය පනවාලන එක විතරයි මා කරා. එතකොට මෙන්න මේ විදිහට මේ සූත්‍ර දේශනා කරලා තිබෙන නමු වෙන එකක් තබාටු ආචාර්යින් වහන්සේ පවා මේකට නිසි විවරණය දෙන්න බය වුණ බවයි පේ. තරා විදිහක පසුබට වීමක් ඇතිවයි මේ විවරණයට බහි. ඒ බව අපට හෙළිවෙනවා මේ සූත්‍රයේ තථාගතස්ස කියන වචනයට අටුවාව දෙන ඒ පපංච සූදනී අටුවාවේ අටුවාව දෙන බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. තථාගතස්ස කියන වචනය විවරණය කිරීමේදී ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. තථාගතස්සාති එත්ථ සත්තෝපි සත්තාගතෝති අධිප්පියතෝ උත්තම පුද්ගලෝ කීනාස. මෙතන මේ තථාගත කියන වචනේ යොදලා තියෙන්නේ සත්‍යයා කියන අදහසක් මෙයින් හැඟෙනවය. ඒ වගේම උත්තම පුද්ගලෝ කීනාසයන් මහන්සේ මෙයින් හැඟෙනවය කියලා එතන අර්ථ දෙකක් දෙනවා. ඊළඟට අර අනනුවිජ්ජෝ කියන වචනේ තේරීමේදී අනනුවිජ්ජෝති අර්ථ දෙකක් දෙනවා මේ වචනයට. අනනුවිජ්ජෝති අසංවිජ්ජමානෝව අරින්දේයෝව තථාගතෝති හි සත්‍යේ ගහිතේ අසංවිජ්ජමානෝති යත්ථෝ වට්ටති කීනසේ ගහිතේ අරින්දේයෝති යත්ථෝ වට්ට. ඊළඟට තේරුම් කරන්නේ කොහොමද අනනුවිජ්ජෝ කියන එකේ අර්ථ දෙකක් තිබෙනවා. තථාගත කියන පදයේ සත්‍යය කියන අදහසින් සඳහන් වන තැන්වලදී අසංවිජ්ජමානෝ කියන අර්ථය ගැලපෙනවා. අසංවිද්‍යමානෝ කියලා කියන්නේ අසංවිද්‍ය විද්‍යමාන නොවන දක්නට නොලැබෙන කොහෙත් නැති කියන එක. කලින් අපි අර අනුපලබ්ධමානී කියලා කිව්වා වගේ කොහෙත්ම නැති. එතකොට ඒක එක අර්ථයක්. අනික් අර්ථය අවින්දෙය කියන එක තෝරන්නේ සොයාගත නොහැකි දැනගත නොහැකි. ඒ කියන්නේ ඉන්නවා නමුත් දැනගන්න බැහැ. උන්ව විදි අර්ථ දෙකක්. එතකොට තථාගත ශබ්දයෙන් සත්‍යයදීන් වෙන තැන්වලදී අපි ගන්න ඕනේ විද්‍යමාන නොවන කොහෙත්ම නැති කියන එකේ. තථාගතයන් වහන්සේ දින වෙන තැන්වලදී සොයාගත නොහැකි ඉන්නවා නමුත් සොයාගත නොහැකි කියන ওই විදිහට අර්ථ දෙකක්. එක වචනය දෙතැනක දෙආකාරයෙන් දෙආකාරයකින් තෝරා ගැනීම වටී කියලා අටුවාචාර්යින් වහන්සේගේ මතය ඉදිරිපත් කරා. ඊළඟට තවදුරටත් ඒක තහවුරු කරන්න තහවුරු කරගන්න බුද්ධ වචනයක ස්වරූපයෙන් ශ්‍රී මුඛයට ආරෝපණය කරන අටුවාචාර්යින් වහන්සේ මෙන්න මෙහෙම විවරණයක්. භික්ඛවේ අහං ඕර මරණං මේ හිනාසවන් විඥාන වශයෙන් ඉන්ද්‍රාදීහි අවින්දියන් වදාමි. නහි සයින්ද්‍රා දේව සබ්‍රහ්මක සපජාපතිකා නේ සන්තෝපි කීනාසවස්ස විපස්සනා චිත්තං වා මග්ග චිත්තං වා ඵල චිත්තං වා ඉදන්නාම ආරම්භණං නිසයවත්තති ඥානිතුං සක්කොන්ති තී අපටිසන්ධිකස පරිනිබුතස කිං ඥානිසන්ති. උන් නෝකයි අටුවාචාර්ය මහසී ඉදිරිපත් කරන තර. නමුත් බුදු පියාණන් වහන්සේ වචනයක් හැටියට ඉදිරිපත් කරන්නේ වික්‍රේ මහණෙනි අහං ඕර මරණං ඒව කීනාසවං විඥාන වශයෙන් ඉන්ද්‍රාදීහි අවින්දියන් වදාමි. මම ජීවමාන කීනාසවයන් මහන්සේ පා විඥාන වශයෙන් උන්වහන්සේගේ විඥානය පිළිබඳව අර ඉන්ද්‍රාදී දෙවිවරුන් විසින් සොයාගත නොහැකි කැයි කියමීමක් නිසාද ඉන්ද්‍ර දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී දෙවිවරු සොයා බලන්නාහු නමුත් මෙනම් දෙයක් ආශ්‍රය කරගෙන තථාගතවරයාගේ විඥානය තිබේ කියලා දැනගන්නට නොහැකි. එහෙම දැනගන්නට නොහැකි නම් අර පිළිසිඳ නොගෙන පිරිනවම් පෑව ශ්‍රීනාශවයන් වහන්සේගේ විඥානය කොහොම නම් දැනගනි කියලා ඔය විදියට අටුවාවි තෝරා. ඒ කියන්නේ ජීවමානාව සිටියදී දෙවියන්ට සොයාගන්න බෑ. ඉතින් කොහොමද පිරිනවම් පෑවට පස්සේ සොයාගන්නේ? ඒ කියන්නේ පිරිනවම් පෑවට පස්සේ කොහොම නමුත් ඉන්නවා. නමුත් සොයාගන්න බැරි අඩුපාඩුවයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විවරණ මාර්ගයෙන් අපිට පේනවා අර භාෂා විවහාරය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු අංශයක් තේරුම් නොගැනීම නිසා යටුවාචාරින් වහන්සේ මේ තරම් පසුබට වීමකින් මේ විදිහට දෙගිඩියාවකින් මේ වගේ විවරණයක් ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කළේ ප්‍රකාශනයේ බල සම්පන්න වැඩි. සමහර විට ශ්‍රද්ධාව නිසා වෙන්න පුළුවනි. නමුත් ධර්මානුකූල නැහැ. සම්මාදිටියේ තැන නැහැ. එතකොට මෙතනින් අපට හැඟෙන්නේ මෙතන අපි විග්‍රහ කරලා බලනවනම් මේ සූත්‍ර කොට සාහසයෙන් බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ප්‍රකාශ කළා. අසීමාන්‍ය ප්‍රහීණ කිරීමෙන් අර විමුක්ත භික්ෂුව පිළිබඳව විශේෂ වෙනසක් සිදු වුණා. අසීමාන්‍ය අර මානද්ධජ බිම හෙළු පංචස්කන්ධ භාරය අතහැරියා. භව සංයෝජන වලින් මිදුණේ තථාගතවරයා ඒ විමුක්ත භික්ෂුව පිළිබඳව හඳුන්වන්නට බැරි, එහෙම නැත්නම් සොයාගන්නට බැරි තත්ත්වයක් ඇති වෙන්නේ මොකක් නිසාද? අපි කලිනොත් ප්‍රකාශ කළා අර මුළු මහත් ව්‍යාකරණ රටාවටම මූලික වන්නේ අස්මි කියන වචනය. අස්මි කුණ්‍ය උත්තම පුරුෂය ඇති වුණාට පස්සේ තමයි ඊට එහා ප්‍රථම පුරුෂයෙක් මධ්‍යම පුරුෂයෙක් ඇති වෙන්නේ. ওই විදිහට ව්‍යාකරණ රටාවට අස්මි කියන එක මුලයි. එතකොට මේ මූලික කුණ්‍ය මොගුල්ලා දැම්මට පස්සේ අර කලින් දියසුලියක් පිළිබඳව හඳුන්වපු අවස්ථාවේ සඳහන් කළ කාරණේමයි මෙතනදී මේ විමුක්ත භික්ෂුව පිළිබඳව කියන්න තියෙන්නේ. ද්වේතාවන්ගිය වටයක් නැහැ, දෙකක් නැහැ වටරවුම කරකැවෙන්නේ. එහෙම වටරවුම කරකැවීමක් නැති නිසාමයි ඒ පිළිබඳව පැනවීමක් කරන්න බැරි. වට්ටං තේසං නත්ති පඤ්ඤාපන කියලා අපි කලින් සඳහන් කළ පාඨිනුත් කියවෙන්නේ. රහතන් වහන්සේලා පිළිබඳව පැනවීමට වටයක් නැති, වටරවුම කරකැවීමක් නැත. එතකොට මෙන්න මේ තත්ත්වය නිසා ඒ තථාගතයන් වහන්සේ දිටු දැමීම ජීවමානව සිටියදීම අර සත්ව තත්ත්වයෙන් තොර සත්වයක් නොවේ. සත්වයක් නොවේ කියන එකයි එතනින් හැඟෙන්නේ. අර සාමාන්‍ය විවහාර මාත්‍ර වශයෙන් එහෙම ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. නමුත් ඇත්ත වශයෙන් නරකයි. මක් නිසාද? ඒ ප්‍රශ්නය අසන පුද්ගලයා අර සත්ව කියන වචනය වැරදි අර්ථයෙන් තේරුම් ගත්තු බව හොඳට හෙළි වෙන අවස්ථාව තමයි තථාගතවරයා මරණින් මතු ඉන්නවාද නැද්ද කියලා ප්‍රශ්න කිරීමම. එයින් හැඟෙන්නේ තථාගතවරයෙක් ඉන්නවා කියන එකයි. ඉන්නවනම් මරණට පස්සේ එක්ක නැති වෙන්න ඕනේ, එහෙම නැත්නම් දිගටම ඉන්න ඕනේ. ඔන්න ඔය විදිහේ අර ව්‍යාකරණය පිළිබඳ, භාෂා ව්‍යවහාරය පිළිබඳ ඉතාම ගැඹුරු අංශයක් මේක යටින් තියෙනවා. මේ අටුවාව අර විදිහට ප්‍රකාශ කරනවා. දෙවියන්ට බ්‍රහ්මයන්ට සුවාගන්ට බැහැයි තථාගතයන් වහන්සේ කියලා. ඊළඟට ඒ වගේම තව කාරණයක් තමයි මේ විදිහට හඳුන්වන්නට බැරි වීමට හේතුව අර තණ්හාමාන දිට්ඨි ප්‍රපංච ප්‍රහීණ කිරීමමයි. තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒ කියන්නේ සත්ව පුද්ගල විවහාරය අර්ථවත් කරන ඇලුම් බැඳුම් පැටලුම් කිසිවක් තණ්හා වශයෙන් ඇලීමක්, මාන වශයෙන් බැඳීමක්, දිට්ඨි වශයෙන් පටලැවීමක් කර විමුක්ත පුද්ගලයා තුළ නැහැ. අන්න ඒක නිසා තමයි අර විදිහට හඳුන්වන්න බැරි. එතකොට ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට සොයාගන්න බැහැයි කියලා මේ විදිහට මේ සූත්‍රයේ සඳහන් වුණා. තවත් අමුතු විදිහේ සූත්‍ර කොටසක් අපට හමු වෙනවා දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රය. බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ ගැන මෙහෙම ප්‍රකාශ කරනවා. ඒ බ්‍රහ්මජාල සූත්‍රය අවසානයේදී අර සියලු දෘෂ්ටි බ්‍රහ්මජාලයට බඹදැලට අහු කරලා ඒවා නිෂ්ප්‍රභා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. උච්චින්න භවනිත්තිකෝ භික්කවේ තථාගතස්ස කායෝ තිෂ්ඨති යාවස්ස කායෝ ඨසති තාවනං දක්ඛින්ති දේව මනුස්සා කායස භේදා උද්ධං ජීවිත පරියාදාන නනං දක්ඛින්ති දේව මනුස්සා සේථා විභික්ඛවේ අම්බ පිණ්ඩියා මන්ට චින්නාය යානි කානි ච අම්බානි වන්ට පටිබද්ධානි සබ්බානි තානි තදම්මයානි භවಂತಿ ඒව මේව කෝ භික්ඛවේ උච්චින්න භවනිත්තිකෝ තථාගතස්ස කායෝ තිට්ඨති යාවස්ස කායෝ ඨසති තාවනං දක්ඛින්ති දේව මනුස්සා ආයස බෙහෙදා උද්ධම් ජීවිත පරියාදාන නනන්දකින්ද දේවමස් මහණෙනි තථාගතයන් වහන්සේගේ කය සිඳින්නද භවනිත්‍ති ඇතිව තිබේ. භවනිත්‍ති කියලා කියන්නේ තණ්හා. එතකොට භවනිත්‍ති සිඳින ලැබුව තථාගතයන් වහන්සේගේ කය ඔහේ තිබේ, කය තිබේ. යාවස්ස කය උටස්ස තිතාවනම් දක්ඛින්ති දේව මනුෂ්‍යා. උන්වහන්සේගේ කය ඇති තාක් යම් තාක් කල් කය තිබෙනවාද ඒ තාක් දිව්‍ය මනුෂ්‍යෝ උන්වහන්සේව දකිති. කායස භේදා උද්ධංගීත පරියාදාන නනං දක්ඛින්ති දේව මනුෂ්‍යා. කය බිඳී යාමින් පසුව ජීවිතය කෙලවර වීමෙන් මත්තේ නනං දක්ෂිති දේ මනුෂ දී මනුෂ්‍යෝ උන්වහන්සේව නොදකි. ඊළඟට උපමාව දෙනවා. සියථා වික්ඛවේ අඹ පිණ්ඩියාවන්ට චින්නාය යානි කණිචියම් බානි වට්ටා වන්ට පටිබද්ධානි සබ්බානි තානි තදන්වයානි භක්ති. යම්සේ මහණෙනි අඹ පිණ්ඩියාවන්ට චින්නාය නටුව සිඳලූ අඹ වල්ලක යානි කාණිචි අම්බානි වන්ට පටිබද්ධානි යම්තා කඹ ගෙඩි ඒ අඹවල්ලේ නටුවට සම්බන්ධ වී තිබෙනවාද සබ්බානි තානි තදන්වයානි භවಂತಿ ඒවත් අර නටුව කපනකොට අඹවල්ලේ ඒ අඹ ටික අණුවම යනවා. ඒ කියන්නේ ඒවත් සිඳලූ තත්ත්වයට පත් වෙනවා. ඉතින් එසේම උච්චින්න භවනෙත්තිකෝ තථාගතයන් වහන්සේගේ කය තිබෙන තාක් සිඳින්න ලද භවනෙත්ති ඇතිවයි භවනෙත්තිය සිඳින්න ලදුවයි තියෙන්නේ කියලා මේ විදිහට උපමා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් මෙතන කියවෙන හැටියට විවිධ බ්‍රහ්මාදීන් දකිනවා තථාගතයන් වහන්සේ ජීවමානව සිටිනකොට. නමුත් මේක අපි තේරුම් ගත යුත්තේ අර කලින් දැකූ උපමා කීපය අනුවයි. අර මුලින් සිඳින ලද ගස උගුල්නා කෙලින් තබන ලද තල් ගස පිළිබඳ උපමා. මේ බුදු පියාණන්ගේ ඒ විමුක්ත පුද්ගලයාගේ එක් එක් ස්කන්ධය පිළිබඳව සඳහන් වෙන්නේ රූපාදී ස්කන්ධයන් උච්චෙන්න මූලෝ තාලාවත් උගත. ඔය විදිහට. එතකොට අන්න අර දැන් තල් ගහක් එහෙම උගුල්ලා තියෙනකොට ඇතදි කෙනෙක් ඕන කෙනෙක් හිතන්නේ මේක මේ වැඩින තල් ගහක් කියලා. මුලින් සිඳෙන ලද ගහ ඇතදි දකින කෙනෙක් හිතනවා ඇත්ත වශයෙන්ම මේක ගසක් කියලා. ඒ අදහසම තමයි මෙතන මේ අඹවල්ල පිළිබඳ උපමාවෙත් තියෙන්නේ. නටුව කපන ලද අඹවල්ලක් වගේ මේ දෙවියන් මනුෂ්‍යයන් දකිනවා කියලා කියන්නේ කුමක් නිසාද? දිය මනුෂ්‍යයන් තථාගතයන් වහන්සේ දකිනවා කියලා කියන්නේ අර ශරීරය දැකීම, කය දැකීම. තථාගතයන් වහන්සේ දකිනම කියලා බොහොම දෙනෙක් කල්පනා කරන්නේ අන්න කය දකින තා. ඒ වගේම මේ සූත්‍රයේ නම් සඳහන් වෙන්නේ නැහැ අවුරුදු 5000කට පස්සේ තථාගතයන් වහන්සේ ආයි අපිට දකින්න ලැබෙන බව. කොහොම හෝ වේවා. දැන් මෙතනත් පෙන්නුම් කරනවා යම් කිසි ගැඹුරු ධර්මයක් මේක යටින් තිබෙන බව. ධර්මාභෝධය සඳහා ඉතාම උපකාර වෙන සම්මාදිට්ඨිය පිරිසිදු කර ගැනීමට ඉතාමත්ම උපකාර වන කාරණයක් මේ තථාගත ප්‍රශ්නයට බුදු පියාණන් වහන්සේ පිළිතුරු නොදීම පිළිබඳ ප්‍රශ්නයේ ගැඹුරලා තිබෙන බව අපට හිතා ගන්න පුළුවන්. මේක ඉතාමත්ම පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේ කන්ත සංයුත්තේන යමක සූත්‍රය. යමක නැමැති භික්ෂුන් වහන්සේ කෙනෙකුට එක්තරා පාවක දෘෂ්ටියක් කියලා කියන වැරදි අදහසක් ඇති වුණා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් වගේ වැරදි අදහසක්. ඒ යමක භික්ෂුන් වහන්සේ කල්පනා කළා තථාං භගවතෝ ධම්මං දේශිතං ආජානාමි යථා කීනාසවෝ භික්ඛු කායස බෙහෙදා උච්චිජ්ජති විනස්ති නොහෝති සම්මාදි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය අනුව කීනාසව භික්ෂුව කාය පිඳී යාමෙන් පසු උච්ඡේද වේ මරණින් මත්තේ නොවේ යන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද හැටියට මම තේරුම් ගනිමි කියලා ওই විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විමුක්ත භික්ෂුව මරණින් මත්තේ උච්ඡේද වෙනවායි කියන අදහසයි කියලා විදිහට කියමින් ගියාරේ යමක භික්ෂුව. මේක අහලා අනිත් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ දෘෂ්ටිය ඉවත් කරන්න බොහොම උත්සාහ කළා. එහෙම කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ කියලා. ওই විදිහට. නමුත් බැරි වුණා මේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආරාධනා කළා මෙන්න මෙහෙම අපේ මේ යමක ආශ්‍රිතන් වහන්සේට මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කී කරුණාකරලා ඇවිල්ලා මේක දුරු කරන්න. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මෙතෙන්ට වැඩම කරලා යමක ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම දෘෂ්ටියක් තියෙනවාද කියලා අහලා කාරණේ ඇත්ත බව හෙළුණාට පස්සේ ඔන්න ඊළඟට ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් අර මිත්‍යා දෘෂ්ටි ඉවත් කරන්න උත්සාහ කරනවා. මොකක්ද පළවෙනිම මේ ඉදිරිපත් කළ ප්‍රශ්නෝත්තර ටික? අපි අර කලින් අනුරාධ සූත්‍රයෙන් උපුටා දැක්වූ බුදු පියාණන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අසූ ප්‍රශ්නමයි. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයේ යවස්ථා වශයෙන් පියවර වශයෙන් අපි දැක්වුවා අවබෝධ කරගන්න පහසු වීම සඳහා පළවෙනි චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මෙන්න මෙහෙම අපි කෙටියෙන් සලකා ගත්තොත් එවත්නි යමක රූපේ නිට්ටද අනිත්‍යද අනිත්‍යයි එවත්නි යමක අනිත්‍යද සැපද දුක්ද දුකයි එවත්නි යමක අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයද ඒ පිළිබඳව මෙය මගේ මේ මම වෙමි මෙය මගේ ආත්මය කියලා හිතා ගැනීම කියා ගැනීම සුදුසුද සුදුසු නැත කියලා අන්න එතකොට පළමුවෙන්ම ත්‍රිලක්ෂණය පිළිබඳ ප්‍රශ්න උත්තර ක්‍රමයකින් අනාත්ම ලක්ෂණය මතු කරගත්තා. ඒක පළමු පියවර. ඊළඟට මේ මතු කරගත්තු අනාත්ම ලක්ෂණය 11 ආකාරයකින් සම්මර්ෂණය සඳහා යොදවනවා. එහෙමනම් එවැනි යමක එම නිසා යම් කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වල ආරිකං වා සුඛමං වා හීනං වා පනිතං වා යන් දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති එව මෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දැක්ඨබ්බං ආදී වශයෙන් යම් රූපයක් අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිතිද ආධ්‍යාත්මිකද බාහිරද රළුද සියුම්ද හීනද ප්‍රණීතද ළඟ හෝ ඈත හෝ වේද මේ කියන්නේ හැම රූපයක්ම උපස්කන්ධය සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව මෙය මගේ නොවේ මෙය මම නොවේමි මෙය මගේ ආත්මය නොවේ යන ආදී වශයෙන් සම්මර්ෂණය කරනවා කියලා ඒ විදිහට එක් එක් ස්කන්ධය පිළිබඳව ප්‍රකාශ කරලා ඒ විදිහට යථාභූත වශයෙන් දැකීම නිසා නිබ්බිදාව ඇති කරගෙන නිබ්බිදාවෙන් කෙනෙකු විමුක්ත වෙන ක්ෂීණාශ්‍රව තත්ත්වයට පත්වෙන ආකාරය ඒ දෙවන පියවර වශයෙන් අර ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් යමක ස්වාමීන් වහන්සේට හේතු ගැන්වුවා. ඊළඟට තුන්වැනි පියවර හැටියට ඒකත් අර බුදුරජාන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අසූ ප්‍රශ්න වලට අදාළයි ඒ විදිහටමයි. ඊළඟට අහනවා එහෙමනම් දැන් මේ විමුක්ත භික්ෂුව පිළිබඳව මේ තථාගතවරයා පිළිබඳව මෙහෙම කියන්න පුළුවන්ද යමක රූපං තථාගතෝති සමනුපස්සති රූපය තථාගතවරයා හැටියට හිතනවද නැත්? එහෙනම් රූපස්මින් තථාගතෝති රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා හිතනවද නැත්? අඤ්ඤත්‍ර රූප රූපෙන් පිට තථාගතයන් වහන්සේ ඉන්නවද නැත්? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන මොකවත් කිසිවත් නැති කෙනෙක් අරූපී අවේදන අසංඤී අසංකාරෝ අවිඤ්ඤාණ එහෙමත් නැත්. අන්න ඊළඟට තමයි අර නිගමනාත්මක විදිහට කාරණේ හොඳටම හේතු ගන්වන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. එත්තේයා උසෝ යමක තිඨේව ධම්මේ සත්‍යතෝ තේතතෝ තථාගතේ අනුපලබ්ධමානි කල්ලං තං වෙය්‍යාකරණං තථාං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා කීනාසව භික්ඛු කායස භේදා උච්චජති විනාසති නොහොති පරම්මරණ. ඉතින් මෙහිදී මේ පිළිබඳව යවත් නියමක මේ කාරණේහිලා දිටු දෙමෙහිම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තථාගත කෙනෙකු නොලැබෙන කල්හි අර ඔබ වහන්සේ කලින් කළ විවරණේ කියන්නේ තථාගත ඥානන් වහන්සේ දේශනා කළ ආකාරයට ක්ෂීණාශ්‍රව භික්ෂුව කල් බිඳීමෙන් මැත්තේ උච්ඡේද වෙයි කියන මතය හරිද? එතෙන්දි පිළිගන්න සිද්ධ වෙනවා යමක ස්වාමීන් වහන්සේට නැත් ඇවැත්මි කියලා පිළිතුරු දෙනවා. ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේ පාඩමක් උගන්වලා තවදුරටත් ඒ ගෝලයාගෙන් ඒ කාරණයට ස්ථිරවම පිළිතුරු ලබා ගන්නවා වගේ පාඩම් ලබා ගන්නවා වගේ තවත් ප්‍රශ්නයක් අහනවා. හොඳයි ඇවැත්මි යමක. දැන් කවුරුවත් ඇවිල්ලා යම්කිසි ප්‍රශ්නයක් ඇහුවොත් යෝසෝ ආවසෝ යමක අරහං කීනාසෝසෝ කායස දෙහෙදා පරම්මරණ කිං හෝති. ඇවැත්නි යමක මේ අර අරහත් අරහත් ක්ෂණාශ්‍රමයන් වහන්සේ කයිමිනී යාමෙන් මැත්තේ එතනත්තට මොකද වෙන්නේ කියලා එහෙම ඇහුවොත් ඔබ මොකක්ද පිළිතුර? ඔන්න ඊළඟට තමයි ඉතාම වටිනා නිගමනාත්මක පිළිතුරක් යමක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට මම දෙන පිළිතුර මේකයි. රූපං කෝ ආවසෝ අනිච්චං යද අනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තං නිරුද්ධං තදත්තගතං. මේ විදිහටම වේදනාදී අනිකුත් ස්කන්ධ පිළිබඳවත් කියනවා. ඇවැත් මේ රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යද ය දුකයි. යමක් දුකද ය නිරුද්ධ වුණා. ඒ අස්තයට ගියා. ඉච්චරයි කතා. එතකොට ඔන්නෝ මම දෙන පිළිතුර. තථාගත වචනයක්, සත්ව වචනයක්, පුද්ගල වචනයක් මොකක්වත් කිට්ටුවකවත් කිට්ටුවකටවත් අහලකටවත් අරගෙන නැහැ මේ පිළිතුරේ. එපමණක් නෙවෙයි ඊළඟට මෙතෙන්දී එක්තරා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන යමක ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන් කලින් අහපු ප්‍රශ්නයේදී ප්‍රකාශ කරන්නේ. කලින් මට මෙන්න මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් තිබුණා. අර විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මරණින් මත්තේ විමුක්ති භික්ෂු උච්ඡේද වෙයි කියලා. ඒ විදිහට වැරදි අදහසක් මට තිබුණා. පාපක දෘෂ්ටියක් අවිද්‍යාව නිසා. නමුත් එවැනි සාරිපුත්ත ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනේ අහලා ඒ පාප දෘෂ්ටිය ඉවත් වුණා. ඊළඟට තව වචන කීපයක් ප්‍රකාශ කරනවා. ධම්මෝච මේ අභිසමිතු. ඉන් කියවෙන සෝවාන් මාර්ග ඵලයක් ලැබුවා. එතනින් නැවතුන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ සෝවාන් වෙලා ඉවරයි අර ප්‍රශ්නෝත්තර ටික ඉවර වෙනකොට. පාපක දෘෂ්ටියක් අරගෙන අනික් ස්වාමීන් වහන්සේලාටත් ඉක්මවන්න බැරි වුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා සාදු සාදු කියලා. ඒ පිළිතුරු පිළි අරගෙන සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. හොඳයි මේ කාරණය තවදුරටත් පැහැදිලි වීමට මම උපමාවක් දෙන්නම් කියලා. ඒ උපමාව ඉතාමත් වටිනා ගැඹුරු උපමාවක්. මෙන්න මේකයි උපමාව. යම් කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් සිටිනවා. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා ධනවත්. බොහොම භෝග සම්පත් ඇති එමෙන්ම බොහොම හොඳ ආරක්ෂා සංවිධාන ඇතිව ජීවත් වෙන කෙනෙක්. ඒ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට යම් කිසි සතුරෙක් ඇති වෙනවා. සතුරෙක් ඇති වුණාට මොකද ඒ සතුරා හෙලි කරන්නේ නැහැ තමාගේ සතුරුකම. ඒ වෙනුවට මේ සතුරා කරන්නේ කල්පනා කරනවා මට මේ පුද්ගලයා මරන්න නම් විශ්වාසයට අරගෙනයි මරන්න ඕන කියලා. බොහොම ගරු සැලකිලි ඇතුව ලං වෙලා වටහයියන් සන්ති මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කියලා පවරනවා. අර ගෘහපතියත් ඒක පිළි අරගෙන උපස්ථායකයෙක් හැටියට වැඩවනවා. ඒ වගේම මේ තැනැත්තා බොහොම කීකරුව පුබුට්ටායි පච්චානි පාති හිංකාර පටිස්සාවි මනාපචාරී පියවාදී ආදී වශයෙන් දක්වන ආකාරයට ස්වාමියාට කලින් නැගිටිමින් පසුව නින්දට යමින් කියන කියන වැඩ කටයුතු කරමින් බොහොම මනාපන්දමින් හැසිරෙමින් ප්‍රිය වචන දොඩමින් ඔය විදිහට උපස්ථාන කරනවා. එතකොට ඒක දැකලා අර ස්වාමියා අර ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා මේ මගේ හොඳ මිත්‍රයෙක් කියලා බොහොම සුහද කෙනෙක් කියලා විශ්වාසය ඇති කරගන්නවා. යම් අවස්ථාවක අර සතුරු පුද්ගලයා තේරුම් ගත්තා නම් දැන් ඉතින් මට හොඳට විශ්වාසයි මේ පුද්ගලයා මාව විශ්වාසයට අරගෙනයි තියෙන්නේ කියලා දැනගත්තා නම් අන්නේ අවස්ථාවේදී තියුණු ආයුධයක් අරගෙන තමන්ගේ ස්වාමියා තනිව සිටින වෙලාවක් බලලා මරනවා. මේකයි උපමාව. ඊළඟට මේ උපමාවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් නගෙනවා යමක ස්වාමීන් වහන්සේගෙන් උත්තර ලබා ගැනීමට. කුමක්ද යමක සිතන්නේ? දැන් අර සතුරු පුද්ගලයා අර ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා වෙත එළඹිලා මම උපස්ථාන කරන්නම් කියලා ඒ පැවසු අවස්ථාවේ ඒ අවස්ථාවේ තෝ වදකයක් නොවේද? වදකයා නමුත් අර ගෘහපතියා දැනගෙන හිටියේ නැති එක පමණක් නොවේද මෙතන කාරණේ? එහෙම කියලා යමක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අර පැවරු අවස්ථාව වගේම උපස්ථාන කරන අවස්ථාවේ අර පුද්ගලයා සේවකයෙක් හැටියට වදකයා වදකයාම නේද? ඒකත් එහෙම බව පිළිගන්නවා. ඊළඟට මැරු අවස්ථාවේ ඒක අහන්නම දෙයක් නෑ වදකයාම. නමුත් වදකයා බව තේරුම් ගත්තේ නැහැ ස්වාමියා. ඔච්චරයි වෙනස. වදකයා බව තේරුම් ගත්තේ නැහැ ස්වාමියා. ඔච්චරයි වෙනස. මේ වදකෙක් මේ උපස්ථාන කරන්නේ නමුත් මිත්‍රයෙක් හැටියට සුහද කෙනෙක් හැටියට හිතාගෙනයි අර විදියට උපස්ථානය තබා ගත්තේ. ඔන්න එතකොට ඊළඟට උපමේය සම්බන්ධ කරනවා. ඒව මේව කොහොම ආවසෝ යමක අසුතවා පුතුජනෝ හෝපං අතතෝ සමනුපස්සති අසුතවත් පුතුජනියා මේ එක් ස්කන්ධයේ ආත්මය හැටියට සලකනවා. ඒ වගේම සෝ අනිච්චං රූපං අනිච්චං රූපං තථා භූතං නප්පජානති දුක්ඛං රූපං දුක්ඛං රූපං තථා භූතං නප්පජානති අනත්තං රූපං අනත්තං රූපං තථා භූතං නප්පජානති සංඛතං රූපං සංඛතං රූපං තථා භූතං නප්පජානති වදකං රූපං වදකං රූපං තථා භූතං නප්පජානති. ඒ වගේම අශ්‍රතවත් ප්‍රත්‍යඥෙන මේ අනිත්‍ය රූපේ අනිත්‍ය වශයෙන් තථා භූතව දන්නේ නැහැ. දුක් සහිත මේ රූපය දුකක් කියලා තේරුම් ගන්නේ නැහැ. අනාත්මක අනාත්ම හැටියට තේරුම් ගන්නේ. සංකත දෙයක් වූ මේ සංකත බව තේරුම් ගන්නේ. වදකයක් බඳු මේ රූපය වදකයක් බව තේරුම් ගන්නේ. එතකොට ඒකයි ඒ අසුතවත් පුතඥයාගේ ආකල්පය. එහි ප්‍රතිඵලය ඊළඟට දක්වනවා. එම නිසා ඒ අසුතවත් පුතඥයා ස්වરૂපං උපේති උපාදීයති අදිත්තාති අත්තාමීති. ඒ රූපයට ලං වෙනවා. රූපය අල්ලගන්නවා, රූපය පිළිබඳව මේ මගේ ආත්මය කියලා හිතාගන්නවා. ඒ විදිහට එක් එක් ස්කන්ධය පිළිබඳව වැරදි අදහසක්, වැරදි අල්මක් ඇති කරගන්නවා. එම නිසා ඒ අශ්‍රතවත් ප්‍රත්‍යඥය ඇති කරගත්තු මේ මිත්‍යා සංකල්පනාව නිසා දීර්ඝ කාලයක් තුකට භාජනය වෙනවා. ඊළඟට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පිළිබඳව ප්‍රකාශ කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ස්වරූපං න අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මෙ හැටියට දකින්නේ නැහැ. සලකන්නේ නැහැ. ඒ වගේම අනිච්චං රූපං අනිච්ච රූපං යථා භූතං පජාන. දුක්ඛං රූපං දුක්ඛං රූපං යථා භූතං පජාන. අනත්තං රූපං අනත්තං රූපං යථා භූතං පජාන. සංඛතං රූපං සංඛතං රූපං යථා භූතං පජාන. වදකං රූපං වදකං රූපං යථා භූතං පජාන. ඒ විදිහට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අනිත්‍ය රූපය අනිත්‍ය හැටියට යථා භූතව තේරුම් ගන්නවා. දුක් සහිත රූපය දුක් බව තේරුම් ගන්නවා. අනාත්ම බව තේරුම් ගන්නවා. සංඛත බව තේරුම් ගන්නවා. වදකෙක් බව තේරුම් ගන්නවා. මේ විදිහට ඒ තේරුම් ගැනීම නිසා ආර්ය බුද්ධලයාට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා කියලා ඔන්න ඔය විදිහට අර රූපමාව පිණිස හොඳට සංසන්දනය කරලා ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාරණේ හේතු ගැන්වුවා ඊළඟක ස්වාමීන් වහන්සේට. ඇත්ත වශයෙන්ම මේ එක් එක් ස්කන්ධේ කලින් ඉඳලම වදකයෝ. නමුත් වදක බව දන්නේ නැතිව ආත්මය මමයේ මගේ කියලා ගන්නත් කියා ගන්න තත්ත්වය සාමාන්‍ය ලෝකයා තුළ තිබෙන බවයි හෙළිකලේ. මේ දේශනාව අවසාන වෙනකොට යමක ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම මහ පුදුම ප්‍රකාශයක් කරනවා. මෙන්න මෙහෙම දේවලුත් වෙනවා ඇවැත්නි සාරිපුත්‍ර, ඔබ වහන්සේ වැනි සබ්‍රහ්මචාරීන්ට හිතකාමී වූ වැඩ දායක වූ අනුකම්පකෝ හිතවතුන් සිටින අයට මෙහෙමක් දෙයක් වෙනවා. කොහොම දෙයක්? ඔබ වහන්සේගේ මේ දේශනාව අහන මගේ සිත ආශ්‍රවයන්ගෙන් මිදුණා, රහත් වුණා. සමහර විට ධර්මයේ සම්තිතික කාලිකේ පිසිකාදී ගුණ ගැන සැක කරන මේ යෝගේ මේක මහ බුදුමයක් වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ අර අනිත් භික්ෂුන් වහන්සේලාට හික්මවන්න බැරි මහා වැරදි පාපක දෘෂ්ටියක් ඇති යමක භික්ෂුවගේ. නමුත් ඉවර වෙන්නේ අරහත් බවට ප්‍රතිඥා දෙන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන යමක ස්වාමීන් වහන්සේ කෙනෙකුට. එතකොට ඔන්න ඔය විදිහ තත්ත්වයක් මෙතනින් අපට පිනෙනවා. සතාගතයන් වහන්සේගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ අව්‍යාගත ප්‍රශ්නයට කොයි තරම් වටිනා ධර්ම කොට්ටාශයක් තියෙනවද කියලා. මේවට සමහරු අත ගහන්න බයයි. යම්කිසි භීතියක් තියෙනවා. සමහර විට ශ්‍රද්ධාව නිසා, ප්‍රඥාව නැති ශ්‍රද්ධා, ප්‍රඥාවෙන් අනුබලයක් නොලැබූ ශ්‍රද්ධා නිසා මේ ප්‍රශ්නයට අත ගහන්න පවා බයයි සමහරු. නමුත් මේක තුල තිබෙන්නේ අර සම්මාදිටිය පිරිසිදු වන වටිනා ධර්ම කොට්ටාශ රාශියක්. ඒක නිසා තමයි අර යම්ක ස්වාමීන් වහන්සේ රහත් වුණේ. එතකොට මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේ සූත්‍රයේ ආශ්‍රයනොත් ප්‍රඥාගත ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ විසඳුම ඇත්ත වශයෙන්ම ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා කියලා කියන්නේ අර සත්වපුද්ගල කියන සාමාන්‍ය ලෝකයේ තිබෙන ව්‍යවහාරවලින් ඉවත් වෙලා බුදු ධර්ම ස්වභාවයක් හැටියට චතුරාර්ය සත්‍ය දේශනාව මතු කරවන ඒ වගේම සත්වපුද්ගල ආදී කිසිවක් නැති තත්වහඟවන දේශනාව. මෙන්න මේ දේශනා සාමාන්‍ය ඉන්ද්‍රිය ලෝකයට බියගෙන දෙන දේවල්. ඒක නිසා තමයි අර අනාගතයේ බලා වදාළ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ, ප්‍රකාශ කළේ. බුද්ධ කාලයේදීත් මේවා තේරුම් ගන්නට බැරි වෙන උසුත් පටලැවිලි තිබුණු බව හෙළිවුණා. ඒ වගේම විශේෂයෙන්ම අනාගතයේදී බඳු මේ ශූන්‍යතා ප්‍රතිසංගිත දේශනාවලට අනාගත භික්ෂුන් වහන්සේලා නසුසුසිස්සන්ති නසෝතං ඕදහිස්සන්ති නාඤ්ඤාචිත්තං පට්ඨිසන්ති කියලා හැම සඳහන් වෙනවා. මේවට කන් දෙන්නේ නැහැ. මේවට ඇහුම්කන් දෙන්න කැමති වෙන්නේ නැහැ. මේවට කන් නැමෙන්නේ නැහැ. මේව තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ ධර්මයේ ගැඹුරු අංශයක් හිලිමන. මේ කාරණය ගැන අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවනි. දැන් ඔන්න මාදෙයියමක්. මාදෙයියමක් කියලා කියන්නේ දෙයියන්ගේ තොවිලයක්. ඒ දෙයියන්ගේ තොවිලයක් ඉවර වෙන එළි වෙන යාමේදී ඇදුරා එක්තරා විදිහක ත්‍රාසජනක වැඩක් කරනවා. පන්දමයි දුම්මලහුරයි අරගෙන ගේ පුරා යමි. ඇඳපුටු මේසයටට, අල්මාරියටට, පොත් පෙට්ටි වලට, මල් බලි වලට හැම එකකටම දුම් ප්‍රපාරවල් ගහනවා. මහා ගිනි දැල් නගිනවා. සමහර කෙනෙක් බය වෙනවා මේ ඇදුරා ගේ ගිනි තියන්න හදනවා කියලා. ඔන්න ඔය විදිහටම මිනිසුන්ගේ සිත්වල තියෙන සක්කාය දිට්ඨිය දුරලීමට ඇදුර අර විදියට කරන්නේ ගේගිනි කියන්නේ නෙවෙයි යක්ෂ ප්‍රේත භූත දෘෂ්ටිවත් කිරීමටයි. ඒ ඔය විදිහටම මිනිසුන්ගේ සිත්වල තියෙන සක්කාදිට දුරලීමට තිල වගේ අදුරාණන් වහන්සේටත් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රණු බුදුරජාණන් වහන්සේටත් ඔය විදිහටම දුම්මල ගැහිමක් කරන්න සිද්ධ වුණා. කුමකටද දුම්මල ගැහුවේ? මේ භාෂාවේ භාරීට, භාෂාවේ තියෙන යම් යම් වචනවලට. මේ භාෂාව උපයෝගී කරගෙනයි මේ ධර්මය දේශනා කළේ. නමුත් අතක් ආවචර ධර්ම භාෂාවේ ව්‍යාකරණයට තර්කයට යට වෙන්නේ නැති, ඒවා ගැඹුරටම විග්‍රහ කරන විදිහේ මහා පුදුම ධර්මයක් මේක. මේක අතක් ආවචර දේශනා. ඒක තමයි අර සතර කොන් ප්‍රශ්න වලින් කිට්ටු කරන්න බැරි මේ ධර්මයට. ඒවා ඉක්මවල යනවා. සත්‍ය ප්‍රඥප්තිය ඉක්මවල ගිය රහතන් වහන්සේ අර සංසාර වටේ ප්‍රඥප්තිය ආදී ඉක්මවල ගියා. අන්නේ බඳු තත්ත්වය. එතකොට ඒක නිසා තමයි අර දුම්මල පාරවල් ගැහුවේ. මේ අත්තා කියන වචනේට සමහර විට බුදුරජාණන් වහන්සේ දුම්මල ගහලා තියෙනවා. ආත්ම කියන වචනේ ලෝකයායි තාම ප්‍රිය කරන වචනයක්. බුදුරජාණන් වහන්සේටත් මේ වචනේ යොදන්න සිද්ධ වුණා. ධම්මපදයේ අත්ත වගේ කියලා වෙනම වගේකුත් තියෙනවා. නමුත් අත්ත කියලා කියන්නේ නියත ආත්මයක් කියන ඒ අදහසින් නෙවෙයි. තමා කියන එකයි. සමහර කෙනෙක් ඔය ධම්මපදයේ අත්තා කියන වචනේ විග්‍රහ කරන්න ගිහිල්ලා මාරු වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් න අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබතේ දුර්ලභ කියන බඳු ගාථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමා තමාගේම ගැලුම්කාරයය කියලා. වෙන පිට ගැලුම්කාරයෙක් කොහෙද? තමා හොඳට ගමනිය වුණාම හොඳ ගැලුම්කාරයෙක් ලබා ගන්නවා කියලා ඒ විදිය අදහගා. එතකොට මේක දැකලා සමහර කෙනෙක් ආත්මය කියලා ගන්නවා. නමුත් බාල වර්ගයේ සඳහන් වෙනවා පුත්තාමත්ථි ධනම්මත්ථි ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ. මට පුතුන් සිටිනවා, ධනය තියෙනවා කියලා මෝඩයා හිතනවායි. නමුත් තමාට තමන්වත් නැත. පුතුන් හා ධනය කොයින්ද? ඒකට කලින් ප්‍රකාශ වුණ අත්තාහි අත්තනෝ නාතු තමා තමාගේ ගැලුම් කාර්යය මෙතන ප්‍රකාශ කරනවා. තමාට තමන්වත් නැත කියලා. අන්නේ විදිහට වචන නිසා ලෝකයාට ඇති කරගත හැකි වැරදි අදහස් සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේට කපා හැරීමට සිදු වුණා. ඒ වගේම තමයි අර දැන් අපි දිගින් දිගටම ඒක විග්‍රහ කළා නිරුක්ති ආදී දක්වමින් සත්‍ය කියන වචනෙට. ඒ වගේම තමයි තථාගත කියන වචනෙට. තථාගත කියන වචනේ යට අර සක්කාය දිට්ඨි හැංගිලා තියෙනවා. ඒ නිසා තමයි අර වගේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසාම තමයි තථාගත කියන වචනේ පිළිබඳව මේ විදිහ ධර්මානුකූල කාරණා පිළිබඳව ගැඹුරට තේරුම් ගන්න පවා පය වෙන්නේ කෙනෙක්. සක්කාය දිට්ඨිය ඒවතුල් ලැබගෙන සිටිනවා. තථාගත වගේම වචනයක් තමයි ලෝක කියන වචනේ. ලෝක කියන වචනේට බුදුරජාණන් වහන්සේගේ ඇසු දුම්මල පාරවල් කීපයක් කලිනුත් අපට හමු වුණා. අර සලායතන ආශ්‍රයෙන් ලෝකය හැඳින්වුණු තැන්. ඒ වගේම අර අව්‍යාකට වස්තු වලම තිබෙනවා. සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ ආදී වශයෙන් ලෝකය සදාකාලිකද සදාකාලික නොවේද, ලෝකය අන්ත සහිතද එහෙම නැත්නම් අන්තයක් නැද්ද ආදී වශයෙන් අසු ප්‍රශ්න. ඊ හැම එකකදීම ලෝකය කියලා ගත්තේ මේ අර සාමාන්‍යයෙන් සම්මුතියෙන් කියවෙන ලෝකයක්. සම්මුති ලෝකයේ හැටියට චක්කවාල ලෝක කියලා ඔය අටුවාවලයක තෝරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ගැඹුරු වශයෙන් ඒ ලෝකපදය විග්‍රහ කරලා දැක්වුවා. ඒ සලායතන ආශ්‍රය. ඒකට ඉතාමත් වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා සංයුත්ත නිකාය සලායතන වර්ගයේ. එක්තරා සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක්. මෙහෙම ප්‍රකාශයක් සංඝයා වහන්සේ ඉදිරි කරනවා. නාහං භික්ඛවේ ගමනේන ලෝකසාන්තං ඥාතයං දට්ඨයං පත්තයන්ති වදාමි. නචපනාහං භික්ඛවේ අපත්වා ලෝකසාන්තං දුක්ඛසාන්ත කියන වදාමි. මහණෙනි මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට පැමිණෙන හැකියයි නොවදාරමි. එසේම ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නැතයි ප්‍රකාශ කෙරේ. මේක බැලුවාම ප්‍රහේලිකාවක් වගේ. ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරක් කෙලවරට එන්නත් බෑ. හැබැයි ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කරන්නත් බෑ. මෙහෙම ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ විහාරයට වැඩම කළා. අර කලින් සූත්‍රවල ওই විදිහ ක්‍රමයක් තියෙනවා. බොහෝ විට තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා ලවා මේ ධර්මය විග්‍රහ කරවන්නට එක්තරා අභ්‍යාසයක් දීමට වෙන්න ඕන. එතකොට එහෙම ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේ විහාරයට වැඩම කළාට පස්සේ එතන හිටිය සංඝයා වහන්සේලා එකතු වෙලා අනේ මේ තරම් මේ කෙටියෙන් ප්‍රකාශ කළ මහ ගැඹුරු ධර්මයක් අපිට මේක තේරෙන්නේ දැන් මේකේ අර්ථය තේරුම් කරන්නේ කොහොමද කරගන්නේ කොහොමද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයතනා කරනවා උන්වහන්සේ අර අනිකුත් සූත්‍ර වලගේ වල වගේම ටිකක් අදිමදි කරලා නමුත් ඉදිරිපත් වෙලා ඔන්න ඊළඟට විවරණය දෙනවා අර බුදුරජාන් වහන්සේ දේශනා කළ කිටි පාඨයේ විවරණය මා තේරුම් ගන්න මෙහෙමයි යේන කෝහෝසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි අයං උච්චති අරි අසමිනී ලෝකෝ කේනන කෝහෝසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි චක්ඛුනාහෝසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි සෝතේන ගාහනේන ජීවහාය කායේන මනීන ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි යේන කෝහෝසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි අයං උච්චති අරි අසමිනී ලෝකෝ ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන විග්‍රහය මේක ඇවැත්නි යමකින් ලෝකෙ පිළිබඳව එහෙම නැත්නම් ලෝකෙහි ලෝක සංඥාවක් ලෝකමානයක් ලෝකය කියලා කියන මානයක් මැනීමක් ඇති කරගනීද අන්නේ මම ලෝකයයි හඳුන්වමි. ඒ ආර්ය විනයෙහි මේ ආර්ය ව්‍යවහාරයට අනුව ආර්ය ශික්ෂණයට අනුව ලෝකයයි කියනු ලැබේ. කුමකින්ද ලෝකය පිළිබඳව සංඥාවක් ඇති වෙන්නේ? කුමකින්ද ලෝකයක් මැනෙන්නේ? ඇස කන නාසය දිව කය මනස කියන ඔය හය එතකොට මේන් පෙනෙනවා අර ලෝකය පිළිබඳව දුන්න විග්‍රහය හරියටම යෝනිසෝ මනසිකාරය අනුව දුන්න විග්‍රහය අර අව්‍යාගත ප්‍රශ්නවලදී ලෝකය හඳුන්වන්නේ අයෝනිසෝ මනසිකාරය මේ කාලයේත් ඔය විද්‍යාඥයින් එහෙම නොයෙකුත් ආකාරයෙන් ඔය ලෝකයේ කෙලවර සොයන්නේ යන්නේ අර අයෝනිසෝ මනසිකාරයෙන් හිතාගත්තු ලෝකයක චක්‍රවාල ලෝක ආදි වශයෙන් දක්වන අර ඒ ලෝකයේ ඊළඟට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කළ දේශනේ අර භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට සැලකලා බුදුරජාන් වහන්සේ සම්පූර්ණයෙන්ම සම්මත කරවදාලා. එතකොට මේක බුද්ධ දේශනාවක් පමණටම සත්‍ය එකක් හැටියට පිළිගත්තු දෙයක් මේ නැගෙන්නේ. මේ සලායතන ආශ්‍රයෙන්මයි ලෝකය ආලෝක සංඥාවක් ඇති කරගත්තේ. ඇති කරගන්නේ ලෝකය කියලා මැනීමක් ඇති කරගත්තා. ලෝකමාන්‍ය කියලා කියන්නේ මේ දැන් මේ කාලේ කියන ලෝකමාන්‍ය නොවේ ලෝකයක් මැනීම. එක නිදර්ශනයක් ගත්තොත් ලෝකයේ දිගමැනීම ආදියට භාවිතාවන මෙම් දණ්ඩ කුමක්ද? අඟල, වියත, අඩිය, රියන, බඹය. මේවා මේ කය ආශ්‍රය, මේ ශරීරය ආශ්‍රය කරගෙන. ඒකම තමයි මෙම් දණ්ඩ. ඒ වගේම ඇහත් මෙම් දණ්ඩ කරගෙනයි ලෝකයක් මනින්. ওই විදිහට ලෝකයේ තිබෙන ඔක්කොම මෙම් දණ්ඩු මේ එක එක ආයතන ආශ්‍රය කරගෙනයි. අන්න ඒ නිසා තමයි මේක යෝනිසෝ මනස්කාරයෙන් කළ ලෝක විවරණයක්. ලෝකය කියන දේ පිළිබඳ විවරණයක් වෙන්නේ. මේක පිළිබඳ අයෝනිසෝ මනස්කාරයෙන් තමයි කෙනෙක් හිතාගන්නේ මේ එක් එක් ලෝක ඝන සංඥාවෙන් ගත්තු අදහසක් තමයි මේ සම්මුති ලෝකය. මේ ඝන සංඥාවෙන් ගත්තු අදහස නිසාම ඒවායි සත්‍යතාවක් නැහැ. මක් නිසාද ලෝකයේ පැවැත්ම එහෙම පිටින්ම හට ගැනීම නැතිවීම කියන ඒ ධර්මතාවෙන් යුක්ත ඒ ධර්මතාව අමතක කිරීමෙන් තමයි ඝන සංඥාව ඇති වෙන්නේ. යම් කිසි විද්‍යා ප්‍රදර්ශනයක් බැලීමට ගිය දෙදෙනෙක් ඒ ප්‍රදර්ශනයේ තිබෙන මැජික් කේතලයක් දිහා බලාගෙන සිටිනවා. මැජික් කේතලෙන් වතුර වැක්කිරෙනවා යම් කිසි භාජනයකට. එක්කෙනෙක් බලා ඉන්නවා මැජික් කේතල හිස් වෙනකල්. තව කෙනෙක් බලාගෙන ඉන්නවා භාජනය පිරෙනකල්. මේ දෙකම සිද්ධ වෙන්නේ නැහැ. ඔබ හේතුව අර මැජික් කේතලෙන් වැක්කිරෙන වතුර ධාරාව තුලින් සැඟවිලා යම්කිසි බටයක් උඩට යනවා. ඒක නිසා මැජික් කේතලේ ඉස් වෙන්නේත් නැහැ. අර වතුර භාජනේ පිරෙන්නේත් නැහැ. ඕකමයි ඔකට මැජික් කේතලය කියලා කියන්නේ. ওই විදිහේ දේවල් ওই විද්‍යා ප්‍රදර්ශනවල එහෙම තියෙනවා. මේ විදිහේ දෙයක් තමයි මේ ලෝකයේ සංවට්ට විවට්ට වශයෙන් මේ මහා සක්වලවල. සක්වල කියන වචනේින්ම තේරෙනවා ඒක චක්‍රාකාරය. අපි ගත්තොත් ඒ පුළුල් අර්ථයකින් සංවට්ට විවට්ට වශයෙන් ලෝකයේ ප්‍රවර්තනයේ චක්‍රාකාර සංවට්ට විවට්ට කියන හැම එකකම අර වට්ට කියන යන කියන වචනේ සඳහන් වෙනවා චක්‍රාකාරයි අර උද්‍යබ්බය කියලා කිව්වා වගේ තමයි එතකොට එක සක්වලක් විනාශ වෙලා යනවා තව සක්වලවල් බ්‍රහ්ම විමාන ආදී මතු වෙනවා ওই විදිහට ලෝකයේ පැවැත්ම හැම පිටින්ම හට ගැනීම නැතිවීම කියන දෙක උඩයි පවතින ඒක චක්‍රය එතකොට චක්‍රයක් නම් මේකේ කොනක් දකින්නේ කොහොමද මේක සදාකාලික හෝ සදාකාලික නොවන බව කියන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙම වැරදි. ලුජ්ජති පරුජ්ජති इति ලෝකෝ කියලා බුදු පියාණන් මහසේ දුන්න නිර්වචනය හරියටම හරි. මේක බිඳි බිඳි යන සිඳි සිඳි යන දෙයක්. ඒ බිඳින බව අමතක කරලා සමුදය පක්ෂේම සිත පිහිටුවාගෙනයි සාමාන්‍ය අශ්‍රතවත් ප්‍රත්‍යඥා ලෝකය කියලා සම්මුති ලෝකයක් හඳුනාගෙන ඉන්නේ. නමුත් මොහොතක් පාසා මේක ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. එතකොට ඒකම තමයි මේ ආශ්වාස ප්‍රශ්වාසය තිබෙන්නේ. ශරීරය හැම එකෙම තිබෙන්නේ අර උද්‍යප්පේ ස්වභාවය. අනික නිසා බුදුරජාන් වහන්සේ ලෝකය පිළිබඳ අලුත් විග්‍රහයක් දුන්නා. ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය විග්‍රහ කරන්නේ මේ සලායතන ආශ්‍රිතකර යන්නේ. මේන් මේ ළඟට ඒකෙන් අහුවෙනවා මනස. මනස ධර්මයනුත් මේ හැම එකක්ම අහුවෙනවා මේ සලායතනට. සලායතනෙන් පිට කිසිවක්ම නැහැ. ඔන්න ওই විදිහට පත්ත.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.